ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මා විසින් 20-23 ජූලි 14 වන දින ගුවන් ප්‍රවාහන සංශෝධන නැමැති පනත් කෙටුම්පතේ සහතිකයේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ආයුර්වේද සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදුව 20-23 ජූලි 7 වන දින මා විසින් නිවේදනය කරන ලද පෙත්සමට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 5ක පිටපත්ද ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන සහ මහනගර සභා සංශෝධන නැමැති පනත් කෙටුම්පත් 3 සම්බන්ධයෙන් වෙන්වෙන් වශයෙන් පෙත්සම් 5 බැගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත්ද මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. ඉපිලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල තත්ත්ව පිළිබඳ වාර්තාව සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1989 අංක 1 දරන අනයන අපනයන පාලන පනතේ 4-1-6 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකම් සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදර ලදුව 2023 ජූනි 14 දිනදී අංක 23-36-45 දන විශේෂ ගැසපත්‍රය පාලකන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සහ රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට එළි කියා යෝජනා කරමි.
අධ්‍යාපන ඇමතුමා, ඔහු තක්ෂණයකතුමා,
එතුමාගේ අවසරය මට ලැබුණා මේ ප්‍රශ්නය මතු කරන්න. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයට අදාළ දැන් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දැමීම තුළ රාජ්‍ය සේවක ක්ෂේත්‍රයේ අපේක්ෂකයින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. සමගි ජන බලවේගෙන් 533ක් ඉදිරිපත් වුණා. එකමනක් නෙවෙයි, අනෙකුත් පක්ෂත් ගත්තොත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකින්ට විවිධාකාරයෙන් සලකන ඇතැම් රාජ්‍ය සේවකින්ට මාර්තු 9 සිට අප්‍රේල් 25 දක්වා කාලය තුළ මූලික වැටුප විතරයි ලැබිලා තියෙන්නේ. කිසිම දීමනාවක් ලැබිලා නැහැ. ඒ වගේම අප්‍රේල් 25 සිට මැයි 10 දක්වා කාලයේදී මේ කිසිවක්ම ලැබිලා නැහැ. ඇතැම් රාජ්‍ය සේවකින්ට නිවාඩු හිමිවීම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. මේ ගැටලු මේ රාජ්‍ය සේවකින්ගේ සමස්ත සේවා කාලයටම බලපානවා. ඔබතුමා දන්නවා ඒක ප්‍රොමෝෂන්ස් වලට උසස් වීමට බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම මම අහන්න කැමති ඔබතුමාගෙන් මේ මැතිවරණ කල් දැමීම තුළ මේ රාජ්‍ය සේවක ශේෂ්ත්‍රයේ කතරම් මේ සභාවේ කිව්වත් ප්‍රශ්න 23යි, දීමනා ගැටු ප්‍රශ්න 23යි කියන එක විසඳලා නැහැ. මම අහන්න කැමති ඔබතුමන්ලා, ඇයි නිවැරදි චක්‍රලේඛයක් නිකුත් කරලා මේ ප්‍රශ්න ටික එක චක්‍රලේඛයෙන් විසඳන්නට කටයුතු කරන්නේ?
ගරු කතානායකතුමනි, මම හිතන්නේ මේ පාර්ලිමේන්තු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාට අවබෝධය ඇති මේ ප්‍රශ්න ටිකක් විශාල ව්‍යාකූලත්වයකට පත් වෙලා තිබෙන්නේ. සමහර ගුරුවරු ඈත පාසල් වලට යන්න වෙලා තිබෙනවා. ඒතකොට ඒ අදාළ පාසලේ විශේෂ බාර ගුරුවරයා නැති නිසා ඒ ළමයිට අසාධාරණ සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම උසස් පෙළ විද්‍යාව වගේ කරන ගුරුවරයෙකුට ආසන්න පාසල් නැති වුණු ටිකක් දුර පාසලකට යොමු කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා තවත් අයගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න කරු කතානායකතුමනි. ඒ නිසා මේක විශාල ව්‍යාකූලත්වයක්. දැන් පහුගිය පෙබරවාරි මාසේ ඉඳන් දැන් මාස 5කට ආසන්න කාලයක් විශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් තරග වැදිලා තිබෙනවා. ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතා ඉක්මනින් ඒගොල්ලොන්ට සුපුරුදු පරිදි වැටුප ලැබෙන, සුපුරුදු පරිදි ආයතනයේ වැඩ කරන්න ලැබෙන, අර මැතිවරණ කාලයේ එක තමන්ගේ හිග මේ තමන්ගේ නිවාඩු වලට හිලව් නොකරන මේ අලුත් මේ තත්වයක් ඇති අලුතෙන් ඒගොල්ලන්ට චක්‍රලේඛනයක් ඉදිරිපත් කළ මේ ප්‍රශ්නේ විසඳන්න කතානායකතුමනි. ඒකට දැන් මේක දීර්ඝ කාලයක් ඇදී ඇදී යනවා. ඒගොල්ලන්ට විශාල ප්‍රශ්න මතුවෙලා තියෙනවා. මම දන්නවා සමහර රාජ්‍ය සේවකයෝ ඉන්න එච්චර දුර බැහැර ට්‍රාන්ස්ෆර් එකක් දුර බැහැර ආයතනකට යන්න වුණාම යන්න නැතුව ඉන්නවා. ඉතින් එහෙම විශාල ප්‍රශ්නයක් මතුවෙලා තියෙන නිසා ඔබතුමාලා ඒක මැදිහත්ලා ඉතින් ඉක්මනින් විසඳන්න කෙනෙක් තමයි ගරු කතානායකතුමනි ඉදිරිපත් කරන්න තියෙන්නේ.
ගරු කතානායකතුමනි, ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමනි, දැන් ආණ්ඩුපක්ෂ නායක මන්ත්‍රීතුමත් විපක්ෂ නායකතුමත් මතු කරපු කාරණාවට අමතර ඉතා බරපතල කාරණාවක් තියෙනවා.
අපි කතා කරේ රාජ්‍ය සේවයේ ස්ථිර සේවකයන් නාමජන පත්‍ර බාර දීපු. හැබැයි ස්ථිර නොවන ආදේශක ගණයේ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයන්ට මේ දක්වා මේ කියන ආකාරයට අදාළ පළාත් පාලන බල ප්‍රදේශයෙන් බැහැරව වෙනතනකවත් ගිහිල්ලා වැඩ කරන්න අවසර දීලා නැහැ. නමුත් ඒ අතරේ ඔබතුමා දන්නවා චක්‍රලේඛට අනුව සමනායතුමනි ආණ්ඩුපක්ෂ සංගදායතුමනි මේ මාස 6ක් අඛණ්ඩව සේවයට වාර්තා නොකරොත් ඔහුගේ හෝ ඇයගේ සේවය අහෝසි වෙනවා. දැන් ජනවාරි මාසේ 21 වෙනිදා ඉඳලා මාස 6 කල්පිරෙන්නේ හරියටම ජූලි මාසේ 21 වෙනිදා ලබන සතියේ. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. ඒ වගේ සිය ගාණක් ඉන්නවා අපේක්ෂකයෝ සෑම දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරන. ඒ නිසා ඉතාම බරපතලම අර්බුදේ තියෙන්නේ ස්ථිර නොවන ගණේ සේවක සේවිකාවන්ට. ඒ නිසා ඒ පිළිබඳ කඩිනමින් මිට පෙරත් අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී අපිට කිව්වා ඒ පිළිබඳ අවධානය යොමු කරනවා ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් මේ දක්වා වෙලා නැහැ. එහෙනම් ඔවුන්ගේ දේශපාලන පක්ෂය කුමක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මූලික අයිතියක් ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, දැන් මේ මැතිවරණය තියන්නේ කවදද කියලාවත් කිසිම අදහසක් අපි කාටවත් නැහැ. මෙතන ගරු ජනාධිපතිතුමා මීට පෙර මේ සභාවේ කිව්වා තියන්න ඡන්දෙකුත් නැහැ මොකද්ද කියලා එමත් කිව්වා. ඒතකොට මම කියන්නේ දැන් මේක තියන්නෙම නැත්තම් තියෙන දවසක් ගැන අපිට අදහසකුත් නැත්තම් කරුණාකරලා නීතියක් ගෙනල්ලා මේ නාම යෝජනාව අවලංගු කරන්න. එතකොට මේ මිනිසුන්ට සාමාන්‍ය පරිදි තමන්ගේ රැකියාවලට නියමානුකූලව යන්න පුළුවන්. දැන් නාම යෝජනා අවලංගු වෙන්නේ නැහැ. නාම යෝජනා ඔහේ තියාගෙන යනවා. අන්තිමට මේ ඒ රාජ්‍ය සේවක විතරක් මේකෙන් බැටකනවා. ඒක වැරදි. මං කියන්නේ මොකක් හරි මේ නීත්‍යානුකූල පිළියමක් දෙන්න.
අරෝ කතානායකතුමනි, ඕක මං හිතන්නේ සියලු දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායම වල ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ මුහුණ දෙන ගැටලුවක්. පසුගිය මැතිවරණ කාලයේ මැතිවරණ කොමිෂන් විසින් ඉදිරිපත් කරලාද යොමු කරලාද ලිපියක් අනුව ඒ අනුව කටයුතු කරන්න ගරු අග්‍රාමාත්‍යතුමා අවශ්‍ය කටයුතු කරා. මං හිතන්නේ අපි මේ පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරලා වර්තමාන නව මැතිවරණ කොමිසමත් දැනුවත් කරලා එයත් එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳව කඩිනමින් තීන්දුවක් ගත යුතුයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි පක්ෂයක් හැටියටත් අපි ස්ථාවරව ඉන්නවා. ඒ පිළිබඳව අවධානය යොමු
කරා. කොමිසුති අධ්‍යාපන ඇමතුමා අධ්‍යා කරුණාකරලා මේ වාදයකට යන්නේ නැතුව මේක ඉක්මනට ඉවර කරමු. තව කොච්චර ඔව් විපක්ෂ නායකතුමා,
දැන් ඔබතුමාටත් මම හිතන්නේ වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායකතුමා හැටියට ඔබතුමත් ඉදිරිපත් කරලා තියෙනවා අපේක්ෂකවරු. ඔබතුමත් ඉදිරිපත් කරලා තිබෙනවා රාජ්‍ය සේවකයින්. නෑ මම මේ පෙන්වන්න හදන්නේ මේ හැමදාම එකම උත්තරේ දෙන්නේ. මේ එකම උත්තරේ දීලා ඒකෙන් බේරෙනවා. එහෙම නෙවෙයි. මං කියන්නේ ඉල්ලීමක් කරනවා ගරු අග්‍රාමාත්‍යතුමාට මේකට විධිමත් විසඳුමක් ලබා දෙන්න. එක චක්‍රලේඛයකින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒක කරුණාකරලා ක්‍රියාත්මක කරන්න කියන කාරණාව කියන්නේ.
ගරු කතානායකතුමනි, පද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා,
මම හිතන්නේ ආණ්ඩුව දැන්ට දීලා තියෙන විසඳුමෙන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳිලා නැහැ. ඒගොල්ලෝ මම හිතන්නේ පඩි රහිත නිවාඩු ගන්නවලා තියෙනවා සමහර අය. පඩියෙන් කපලා තියෙනවා. නොලේ පෙන්ෂන් එකකට බලපානවා. ඉතින් අපි ඉල්ලා සිටින එක කාල සීමාවකට වැටුප දීලත් නැහැ. මම රජයේ මේ සම්බන්ධ කමිටුවක් පත් කළා. මම සමහර චක්‍රලේඛ සමාල් මුදල් රිගුරාසි අනුව රාජ්‍ය පරිපාලනයේ මේකේ තීන්දුවක් ගන්න බෑ. පාර්ලිමේන්තුවේ මම හිතන්නේ ප්‍රශ්න ටික තේරුම් ගන්න. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කළා අපි සම්මත කරගන්න වෙයි මේකට විසඳුම දෙන්න.
බොහොම ස්තුතියි. රයි. අධ්‍යාපන ඇමතුමා. අනේ බලේ බඩේ මන්ත්‍රීතුමා, දැන් තවත් අපේ කාලය නාස්ති කරන්න ඔබතුමා.
සභානායකතුමනි, කතානායකතුමනි, මෙතන නාම යෝජනා බාර දුන්නු 21 වෙනිදා වෙනකන් තියෙන එක නීතියක්. එදා ඉඳලා මැතිවරණේ පවත්වන්න තිබිච්චි මාර්තු 3 වෙනිදා මාර්තු 9 වෙනකන් එක නීතියක් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මාර්තු 9 ඉඳලා අප්‍රේල් මාසේ 25 වෙනිදා වෙනකන් තියෙන තව නීතියක්. ඊළඟට අප්‍රේල් මාසේ 25 වෙනිදා ඉඳලා මැයි 9 වෙනිදා තමයි රජයේ සේවකයන්ට රාජ්‍ය සේවයට වාර්තා කරන්න කියලා කිව්වේ. ඒකට ක්‍රියාත්මක වෙන්නේ තව නීතියක්. එතකොට මේ එක චක්‍රලේඛය ඉෂු කරලා තියෙන්නේ මේ අවස්ථා තුනක් කළමනාකරණය කරන්න. ඒ නිසා ඒ නිකුත් කරලා තියෙන චක්‍රලේඛය එකකට එකක් කන්ට්‍රඩික්. එකක් කියලා කාරණාව එක චක්‍රලේඛකින් කියන එක අනිත් චක්‍රලේඛයෙන් නිෂේධනය වෙනවා. ඒ නිසා දැන් සමහර ද අපි විදුලි බල මණ්ඩලය ගත්තොත් එක DGM කෙනෙක් පඩි ගෙවනවා, තව DGM කෙනෙක් සත පහක්වත් ගෙවලා නැහැ. ඉතින් මේ ටික ඔක්කොම හදලා නිවැරදි වෙන්න ඕනි ආකාරයේ චක්‍රලේඛය නිවැරදි වෙන්න ඕනි ආකාරයේ ලියවිල්ල ගරු අග්‍රාමාත්‍යතුමාටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් අපි බාර දුන්නා. මේක පිළිබඳ අවධානය යොමු කළා. එක ලියුමකින් මේක නිවැරදි කරන්න පුළුවන්කම තියෙද්දි තමයි මේක පිළිබඳ අවධානය යොමු වෙන්නේ නැහැ කතානායකතුමනි.
Yes, විනාඩි 1 ගන්න. ආණ්ඩුවට චක්‍රලේඛයේ හදන්න පෙරනම් අපි හදලා දෙන්නම්.
හරි, බොහොම ස්තුතියි. සභානායකතුමා ඉදිරියට යන්න.
හොඳයි. ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක ස්වභාවිත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ජනමාධ්‍යමතුමා,
ගරු කතානායකතුමනි, ප්‍රධාන මහාමාර්ග අමාත්‍යතුමා,
විපක්ෂ නායකතුමා, ඉක්මන් කරන්න.
මේවා මේ පෞද්ගලික ප්‍රශ්න නෙවෙයි, මේ රටේ ප්‍රශ්න. ගරු කතානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවසරයේ පරිදි ඔබතුමා 2023 4 මාසයේ 28 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී මම ප්‍රශ්න කරපු අවස්ථාවේ ගුරු අධ්‍යාපනඥ සේවයේ පැවැත් වූ සීමිත සහ විවෘත යන තරඟ විභාග දෙකෙන්ම 1200ක් පමණ මේ මාසේ වෙනකොට බඳවා ගැනීම සිදු කරනවා කියලා කිව්වා. මෙතනදී මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරලා ඒ පිරිසට සම්මුඛ පරීක්ෂණය සඳහා කැනලින් කරලා තිබෙනවා. ඒ වගේම මම අහන්න කැමති 2021 4 මාසේ 25 වෙනිදා තමයි අධ්‍යාපනඥ සේවයේ විවෘත විභාගය පවත්වලා තිබෙන්නේ. මේ වෙද්දි ප්‍රතිඵලත් නිකුත් කරලාම ආරයි. ඒත් මේ විවෘත විභාගය යටතේ බඳවා ගැනීම තවමත් සිදු වෙලා නැහැ. ඒ නිසා මම සඳහන් කරන්නට කැමති 2020 වසරේදී වෙනකොට තියෙන පුරප්පාඩු සංඛ්‍යාව 1090යි. එයින් 65-35 අනුපාතයට අනුව සීමිත තරඟ විභාගෙන් 706ක් සහ විවෘත තරඟ විභාගෙන් 384ක් බඳවා ගන්න නියමිතව තිබුණා. ඒ නිසා මේ ගැසට් පත්‍රය නිකුත් කරලා අවුරුදු 2කටත් වැඩි. මේ නිසා අනිවාර්යයෙන්ම මේ පුරප්පාඩු සංඛ්‍යාව මීට වඩා වැඩි ගණනක් වෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවා ව්‍යවස්ථාවට අනුව අනුමත ගුරු අධ්‍යාපනඥ සේවක සංඛ්‍යාව 2200යි. දැනට ඉන්නේ 660ක් වැනි සුළු ප්‍රමාණයක්. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ අනුමත සේවක සංඛ්‍යාවට වඩා අඩු ගුරු අධ්‍යාපනඥ සංඛ්‍යාවක් තිබෙන මොහොතක ගරු ඔබතුමා මේ සුදුසුකම් ලැබූ පිරිස සම්පූර්ණයෙන්ම බදවා ගන්න කටයුතු කරන්න කවදද කියන එක පැහැදිලි කිරීමක් කරන්න මීට පෙර මේ සභාවට ඔබතුමා ලබා දුණු පොරොන්දුව එලෙසම
ක්‍රියාත්මක
ගරු කතානායකතුමනි, එතමා කිව්වා ආකාරයට විභාග දෙකක් ප්‍රයත්ව සීමිත තරඟ විභාගය කියන්නේ දැන්ට ගුරු සේවයේ ඉන්න අයගෙන් බදවා ගන්නා වූ 65%. විවෘත තරඟ විභාගය කියන්නේ විවෘතව ඕනෑම සුසුකම් තියෙන කෙනෙකුට ඇඳුම් කරලා ඉන්න පුළුවන්. එයා දැන්ට රජයේ සේවයේ ඉන්න අය නෙවෙයි. මේ වර්ෂයේ මුදල් වෙන් කළ තිබෙන්නේ දැනට ගුරු සේවයේ ඉන්න අයගෙන් ඒ ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම දුන්නාම අතිරේක වැයබරක් බණ්ඩාගාරයට ඉන්නේ නැහැ. ඒ නිසා අගමැතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් තිබුණු අනුකමිටුව මගින් අපිට අනුමත කළ තියෙන ඔබතුමා කිව්ව අර 705 තමයි. ඒ 705 සම්මුඛ පරීක්ෂණ කිසිදු ගැටලුවකින් තොරව ලබන 26 පටන් ගන්නවා. අගෝස්තු අවසන් වෙන්න කලින් අපි පත්වීම් ටික දෙනවා. 705ක් එනවා. දැන්ට 866ක් ඉන්නවා. එතකොට 1500කට වැඩි ප්‍රමාණයක් එනවා අපිට මැනේජ් කරගන්න පුළුවන්. ප්‍රතිපාදන වෙන් කරපු වහාම අර සීමිත තරඟ විභාගයේ 35%ක් ගන්නවා කියන කාරණේ තමයි පැහැදිලි කරන්න තියෙන්නේ.
බොහොම ස්තුතියි. ජනමාධ්‍ය අමාත්‍යතුමා, ඔය වගේ ප්‍රශ්න 27-22 යටද ගිනව නම්
වඩාරු කතා ගරු කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වර්තාව සහ 2022 වර්ෂය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදිය පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු යොමුතුම.
ගරු කතානායකතුමනි, 276 අධිකාරී වූ නීති අධ්‍යාපන සභා ආඥා පනතේ 7 වගන්ති යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ එකගතාවේ ඇතිව සංස්ථාගත නීති අධ්‍යාපන සභා විසින් සාදන ලදුව
දෙදස් විසිතුනේ මැයි පාලස්සනි දිනති අංක විසිතුනයි තිස් දෙක ඇදිර බිඳුවයි දෙක දන්න අතිශේෂ කැසපත්‍රයේ පල කරන ලද රීති මම ඉදිරිපත් කරමි. මෙම රීති අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස් කරන කටයුතු පිළිබඳ අමාත්‍යංශ ප්‍රදේශක කාර්ක සභාවත යොමු කළ යුතුයයි යෝජනා කරමි. දෙදස් විස්ස වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂකන්ද සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කම්කරු හා විදේශ රැකේ
2020 සහ 2021 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිත සහ සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ඒ වගේම මේ සිල්ලර දේශපාලනය සඳහා පාර්ලිමේන්තුවේ ന്യാයපත්‍රය අවභාවිතා කිරීම වළක්වන්න, ඒ වගේම මේ ന്യാයපත්‍රයෙන් පස්සේ මේ ප්‍රශ්න කතා කරන්න කියලා ගරු කතානායකතුමාට මම මේත් එක්කම යෝජනා කරනවා. මේක විනය ගැන, එළිය විනය ගැන, පාර්ලිමේන්තුවේ විනය ගැන කතා කරලා ന്യാයපත්‍රයේම විනය කඩලා කිසිම ක්‍රමවේදයක් නැතුව, පිළිවෙලක් නැතුව මේ කරන ක්‍රියාවලිය මේ ජාතික කර්තව්‍යයක් කරන වෙලාවකදී ඉතාමත්ම මේ පාර්ලිමේන්තුව නැවත නැවත බාල්දු කිරීමක් කියන එක, හැල්ලු කිරීමක් මං කියන එක කියන පිළිවෙලකට ගිහිල්ලා මේ ප්‍රශ්න ටික කතා කරමු. ඒ වලට ලබා දීලා තියෙනවා નિયમિત වෙලාවක්, ඒ වලට નિયમિત ක්‍රමවේදයක් තියෙනවා. හැමදාම 27-2 එහෙම නැත්නම් මොනවාක හරි එකක් අස්සේ ප්‍රශ්න අහලා මේ කාලය විනාශ කරන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා.
රාජන ආරක්ෂක ඇමතුමා. Please now you don't.
ඔබතුමාගේ අවසරය ඇතුළු තමයි අපි ඔක්කොම කතා කරන්නේ. ඉතින් ඔබතුමා වෙනා විනාඩියක් මැදිහත් වෙන්න බෑ මේවට.
හරි. මාජන ආරක්ෂක ඇමතුමා.
අර කතානායකතුමනි 2002 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පොලිසිය කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙනදා වාණිජ ඇමතුමා.
2020 වර්ෂය සඳහා සීමා සහිත ලංකා සතුස් සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා මිනිම් ඒකක ප්‍රමිතිය හා සේවා දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගන්නේ බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු ඇමතුමා ඉදිරි වික්‍රමනායක ඇමතුමා.
ගරු කථානායකතුමනි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවත යොමු කරන ලද 2019 වර්ෂය සඳහා ගාලුරුමේ පදනමේ වාර්ෂික වාර්තාව, 2020 සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය සහ 2016 සහ 2017 වර්ෂ සඳහා බුද්ධ ශාසන අරමුදලේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව ගාමි ලොග්ගේ මැතිතුමා.
දැන් ওই පෙත් එකට වල් ගහගෙන ඉන්න එකයි දෙකක්
ඇබ්සන්ට්. සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ
ගාමින් ලොග්ගේ ඇමතුමා.
ජාතික ආරක්ෂාව අධීක්ෂණ කාර්ක
ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වාර්තාව.
සරත් වීරසේකර ඇමතුමා.
ගරු කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2017-2018 වර්ෂය සඳහා රත්නාලංකා ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව, 2018-2019 වර්ෂය සඳහා රත්නා ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව සහ 2019-2020 වර්ෂය සඳහා රත්නා ආරක්ෂක ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධ වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තා හර්ෂල් සිල්ලමෙතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවට යොමු කරලා ශ්‍රී ලංකා මහා බැංකුවේ පනත් කෙටුම්පත, බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත 1962 අංක 19 ආදායම් සංරක්ෂණක පනත යටතේ යෝජනා සම්මතය සහ හැටනමේ අංක එක දරණ ආයතන හා ආනයන හා අපනයන පාලන යටතේ රෙගුලාසි අපි සාකච්ඡා කරා. එතෙන්දී කරුණු කිහිපයක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ මහා බැංකුවේ පනත සම්බන්ධයෙන් ගරු කතානායකතුමා, මේ පනත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කාරණා තීරණය කළා තිබුණේ මහා බැංකුවේ ස්වාධීනත්වය රැකගැනීම සඳහා. ඒ වෙනුවෙන් මහා බැංකුවේ පාලන මණ්ඩලය, මේ බෝඩ් එක, මුදල් මණ්ඩලයේ සංයුතිය වෙනස් කළා. මොකද රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය විසින් මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ග්‍රහණයට අරගෙන ඉන්නවා කියන එක තමයි මේ අපේ රටේ කඩාවැටීමට එක ප්‍රධාන හේතුවක් හැටියට රජයත් විපක්ෂයත් දකින්නේ. ඉතින් ඒ නිසා ඒක එක හේතුවක් එක ක්‍රමයක් හැටියට වෙනස් කරන්න භාණ්ඩාගාර ලේකම්තුමා මේ මහා බැංකුවේ මුදල් මණ්ඩලයෙන් අයින් කරලා තියෙනවා. ඒ වෙනුවට අලුත් මුදල් මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒක කොටස් දෙකකට කඩලා තියෙනවා ගරු කතානායකතුමා. එතනදී අපේ කාර්ය සභාවේදී මේක ගොඩක් සාකච්ඡාවට පත් වුණා. පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කියලා. එතකොට ඒ පාලන මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් 6 දෙනෙක් යෝජනා කළා මේ ව්‍යවස්ථාදායක සභාවෙන් සම්මත කරන්නත්, මේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කියන එකට 4 දෙනෙක් තව පත් කරන්නත් ඕනේ කියලා තමයි මේ වාර්තාවේ මේ ඇක්ට් එකේ තියෙන්නේ. එතෙන්දී මං හිතන්නේ යම් යම් වෙනස් මත ඉදිරිපත් වුණා. මං හිතන්නේ විපක්ෂයනොත් ඒ පිළිබඳව සංශෝධන වගේක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක ප්‍රධාන දේ තමයි හදිස්සියක් වුණොතින් රජයට මුදල් අච්චු ගහන්න තියෙන හැකියාව මහා බැංකුවට. ඒක අවභාවිතා කිරීම නිසා කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙට අපි මුහුණ දුන්නා කියන එක කවුරුත් පිළිගත්තා. ඒ නිසා මහා බැංකුවට මුදල් අච්චු ගැසීමේ බලය සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ කියලා තමයි කලින් යෝජනා වුණේ. පස්සේ ඒකට ශ්‍රේෂ්ඨාධිකාරණයේ මැදිහත්වීම මත යම් සහනයක්, ඉතාමත්ම සුළු වින්ඩෝ එකක් ලබා දීලා තියෙනවා පාර්ලිමේන්තුවට හදිස්සිම අවස්ථාවකදී මහා බැංකුව හරහා මුදල් අච්චු ගන්න. ඒක අපි සාකච්ඡා කළා, ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. අත වශයෙන්ම කතානායකතුමා, මේක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් බොහෝ දෙනාගේ කැමැත්ත මත, සියලුම දෙනාගේ කැමැත්ත මත තමයි මේක ඉදිරිපත් වෙන්නේ. නමුත් විපක්ෂය මේ කෙටුම් පතට සංශෝධන වගේක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බැංකුවේ විපක්ෂ විශේෂ විධිවිධාන පනත සම්බන්ධයෙන් මට කියන්න දෙන්න. අනිත් ඒවා අපේ වාර්තාවේ මෙතන ලබා දීලා තියෙනවා.
කොමිෂුති. ඔව්.
පොයින්ට් ඔෆ් ඕඩර්. දැන් රජයේ කියන්නේ මේ සෙන්ට්‍රල් බැංක් බිල් එක මහා බැංකුව පත්ත ගේන්නේ මහා බැංකුවට ස්වාධීනත්වය දෙන්න කියලා. ඒකනේ. නමුත් මේ පරතේ 6 දෙනෙක්
ඔවා විවාදෙදි ගන්න
මත නෑ, මේක 6 දෙනෙක් විධායකයා පත් කරනවා. ඒතර 6 දෙනෙක් විධායකයා පත් කරුවාම මහා බැංකුවට ස්වාධීනත් එන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕන. අපි යෝජනා කරනවා 3 දෙනෙක් විධායකය, 3 දෙනෙක් ව්‍යවස්ථාදායක සභාවේ පත් කරන්න කියලා.
ඕක පනත විවාදෙදි ගන්න
ගවණින් කවුන්සිල් එකට.
ඔව්, විමල් විරවාසමත්තුමා.
ගරු කතානායකතුමනි, මේ මහා බැංකුව පරම ස්වාධීනත්වයකට ගේන්න කියලා කිව්වේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනෝපු කොන්දේසිය පිළි අරගෙන තමයි ආණ්ඩුව ඔය පනත ගෙනාවේ. ඒ පනත තමයි මේ හර්ෂද සිල්වාගේ මහත්තුරුත් අනුමත කරන්නේ. හැබැයි මමත් ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමත් පූජ්‍ය අතුරුලී රතනහාමුදුරුවොත් උදේ ගම්මන්පිල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි විතරයි ඒකට අභියෝග කළේ. ඒ අනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ 80 ගානක් සංශෝධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියන පදනම මත ඉඳගෙන 80 ගානක් සංශෝධන දුන්නේ. මුදල් අච්චු ගැහිම ඔහේ ගහන එක වැරදි. හැබැයි යම් කිසි තත්වයකදී මේ රාජ්‍යයෙන් ස්වාධීන කරන්න බෑ මහා බැංකුව. එතකොට වෙන්නේ මොකද්ද? මහා බැංකුව ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල පගරලෙක්ට බවට පත් වෙනවා. පරම ස්වාධීනත්වයක් කියලා රාජ්‍යෙන් ස්වාධීන කරන්න බෑ කිසිම ආයතනයක්. රාජ්‍යයට තියෙන උනේ ඒකේ
ඕක විවාදෙදි ගන්න ගන්න
බලය. පරමාධිපත්‍ය බලයට ගැට නොගැහෙන කිසිම
ඔව් නිමල්ලන් සමත්තුමා.
එන්ඩ ෆෝඩ. ගරු කතානායකතුමනි දැන් මේ දැන් විමල් විරන් සමත්තුමා කිව්වාගේ ශේෂ්ඨාධිකරණයට ගිහිලා සංශෝධනෙ ගිහිලා එක එක අභියෝග වලට ලක් වෙලා තමයි මේකේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේක විවාදෙදි ගන්න කියන්නේ මොකද අද න්‍යාය පත්‍රයට අනුව ඔබතුමා වැඩ කළා නම් අපිට ගොඩාක් වැඩ තියෙනවා අද කරගන්න. ඒ නිසා කිරියල් සමත්තුමා ඔබතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකරයා විදියට මම හිතන සභාවේ කටයුතු වලට ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. පෙත්සම් පිළිගැනීම අනුරදිසා නායක මැතිතුමා සභානායකතුමාට
ගරු කතානායකතුමනි ඉදිරිපත් කරන මුල්ල 2990 අසල යන ලිපිනේ පදිංචි MP ජයසේකර මහතාගේ
නවවැනි පාර්ලිමේන්තු තපරයක් අනුරදිසා නායක මැතිතුමා තුනේ දෙක නවවැනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභා වාරයේ සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවේ අටවැනි වාර්තාව ඉදිරිපත් කරමින් ඒ මුද්‍රණය කෘත්‍යය යෝජනා කරයි.
හරි බොහොම ස්තුතියි. එකී වාර්තා මුද්‍රණය කර
හරි.
අනුරදිසා නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි කළුතර කලමුල්ල 2990 අසල යන ලිපිනේ පදිංචි MP ජයසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
නිමල් ලංසා මැතිතුමා.
ගරු කතානායකතුමනි කැලණිය දලුගම ලුම්බිනි මාවත අංක 93 දරණ ස්ථානයේ පදිංචි B ජයසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගයශාන් නවනන්දන මෙත්තුමා.
Honorable Speaker, I present a petition received from Mr. Gallage Janapriya of number 33/11A Glenfold Road, Noarelli.
Nimal Pirithisa mettuma.
Garu Kathanayakathumani Mahanuwara Ogasthawatta Anka 311 Darana Sthanehi Padinchi HS Seniviratna Mahathagen labunu pessama piligannami.
Petsam Mahajana Petsam piligannada karaka subhawata yomu karunu labei. Vaachika pilithura apeeksha karana prashna. Neethichcha Premanath Sri Dolawatta mettuma. Absent. Gamini Valebada mettuma.
Ana Kathanayakathumani
Udalla mettuma uttar denna.
Garu Kathanayakathumani ආයන්න එක මෙම ප්‍රකාශය සනාථ කිරීමට අදාළ තොරතුරු එහෙම නැත්නම් සාක්ෂි ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවති 1994 සිට 2016 තෙක් අනයනකරුවන්ගේ විදේශ විනිමය සියල්ල මෙරට රැගෙන අපනයනකරුවන්ගේ විදේශ විනිමය සියල්ල මෙරට රැගෙනීම අනිවාර්ය නීතියක් බවට පත්ව නොතිබුණි. ආයන්න දෙක ඔව් පියවරගෙන තිබේ. අයනේ තුන 2016 වසරේ සිට අපනයන ආදායම් මෙරට තුල නියම කරන ලද කාල පරිච්ඡේදයක් තුල ගෙන්වීම පිළිබඳව සහතික කර ගැනීමට පහත පියවරයන් ගෙන ඇත. 1953 අංක 24 දරන විදේශ විනිමය පාලන පනත යටතේ 2016 4/1 දින සිට සෑම භාණ්ඩ අපනයනකරුවෙක්ම භාණ්ඩ අපනයනය කරන ලද දින සිට දින 90ක් ඇතුළත අපනයන ආදායම ශ්‍රී ලංකාව තුළට ගෙන්වා ගැනීම අවශ්‍ය විය. පසුව මෙම කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව දින 30ක සහන කාලයක් සමග අපනයනය කරන ලද දින සිට දින 120ක් ඇතුළත ගෙන එන ලෙස සංශෝධනය විය. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද ලිගුලාසි වලට අනුකූලව 2017 11 17 දින සිට සෑම භාණ්ඩ අපනයනකරුවෙක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව දින 30ක සහන කාලයක් ඇතුළත්ව අපනයනය කරන ලද දිනෙහි සිට දින 120ක් ඇතුළත අපනයන ආදායම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම හා භාණ්ඩ අපනයනයට අදාළව ලැබිය යුතු ගෙවීම් ශ්‍රී ලංකාව තුළට ගෙන්වා ගැනීම සිදු කළ යුතුවේ. 2019 10/17 දිනෙන් පසුව මෙම අනුමත කාල පරිච්ඡේදය අපනයනය කරන ලද දින සිට දින 180ක් ඇතුළත සංශෝධනය විය. 1949 අංක 54 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම පිළිබඳව නිකුත් කරන ලද රීතිවලට අනුව සෑම භාණ්ඩ හා සේවා අපනයනකරුවෙක්ම භාණ්ඩ නැවගත කරන ලද දිනේ සිට හෝ සේවා සපයන ලද දිනේ සිට දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් පිටතට අපනයනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා වලට අදාළව අපනයන ආදායම් රට තුළට ගෙන්වා ගැනීම එහෙම නැත්නම් ප්‍රේෂණය කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. ඒ අනුව අපනයන ආදායම් රට තුළ ගෙන්වා ගැනීම හා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම පිළිබඳව රීතීන්ට අනුව බාණ්ඩ හෝ සේවා අපනයනය කර රට තුළට අපනයන ආදායම් නියම කරන ලද දින 180ක් ඇතුළත ගෙන්වා ගැනීමට අපොහොසත් වන ඕනෑම අපනයන කරුවෙකුට ඉදිරිව ක්‍රියාමාර්ග ඇරඹීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අයිතිය ඇත. ඒ අනුව මුදල් නීති පනතට අනුව අවශ්‍ය තොරතුරු නොසපයන අපනයනකරුවන්ට ඒ පිළිබඳව හේතු දක්වන ලෙස නියම කිරීමට කටයුතු කොට තිබේ. අපනයන ආදායම් රට තුළට ගෙන්වා ගැනීම අධීක්ෂණය කිරීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දෙනු ලබන රේගු ප්‍රකාශනයන්හි තොරතුරු සමග බලයලත් වෙළඳුන් ලබා දෙනු ලබන අපනයන ආදායම් රට තුළට ලැබීම පිළිබඳව තොරතුරු සංසන්දනාත්මකව පරීක්ෂා කිරීමට හැකියාව ඇති ස්වයංක්‍රීය පද්ධතියක් ස්ථාපනය කර ඇත. තෝරාගත් ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන් අපනයන ආදායම් රට තුළට ගෙන්වා ගැනීම හා රුපියල් බවට පරිවර්තනය කර ගැනීම පිළිබඳ රීතීන්ට අනුගත වීම පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරමින් පවතී. අපනයන ආදායම් රට තුළ දින 180ක් ඇතුළත ගෙන්වා ගැනීම පිළිබඳව රීතීන්ට අනුකූල නොවන අපනයනකරුවන් පිළිබඳව අඛණ්ඩව පරීක්ෂා කිරීම සිදු කරගෙන යමින් පවතී. ආයන්නේ 1. විදේශ විනිමය පනතේ 10 ඡේදයට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් සිදු කරන ලැබූ විදේශ විනිමය උල්ලංඝනය කිරීමක් පිළිබඳව විමර්ශනයක් කරගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේහි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේහි අධ්‍යක්ෂකවරයාට බලය ඇති අතර විමර්ශන අතරතුර එම ශ්‍රී ලංකාවේ පුරවැසියා විදේශීය විනිමය උල්ලංඝනය කිරීමක් සිදු කරන බවට හෙළිදරව් හොත් විදේශීය විනිමය පනතේ 11 ඡේදයට අනුව අදාළ පුද්ගලයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශ්‍රී ලංකාවේ මහ බැංකුව සතුව පවතී. ආයන්නේ 2. අනුගත නොවීම උල්ලංඝනය කිරීම සඳහා වූ නියාමන ක්‍රියාමාර්ග හා විමර්ශන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රතිපාදන සහිතව විදේශ විනිමය පනත සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැනට බන් මුදල් අමාත්‍යාංශය වෙත යෝජනා කර ඇති අතර එය තවදුරටත් සමාලෝචනය කරමින් පවතී. ඈ යන්න පැන නොනගී.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් ඇමතිතුමනි ඔබතුමා කියපු ආකාරයට අපනයනය කරන බහණ්ඩ සහ සපයනු ලබන සේවා වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ඉන්වොයිස් එක අදාළ වන්නා වූ වටිනාකම දින 180ක් ඇතුළතදී හෝ ඒ වෙළඳාමේ ස්වභාවය අනුව නීතියෙන් පනවලා තියෙන දින යම් ප්‍රමාණයකදී රටට ප්‍රේෂණය කරගන්න අවශ්‍යයි. හැබැයි දැන් මේ ප්‍රේෂණය වුණාද නැද්ද කියන එක පිළිබඳව සුපරීක්ෂණ බලය පනතෙන් නිශ්චිත ආයතනයකට පවරලා නැහැ. මේක මුදල් පනත යටතේ මොනිටර් කරන්න තමයි මහ බැංකුවට බලය තියෙන්නේ. හැබැයි මේ ඉන්වොයිස් නිකුත් කරන එක බහණ්ඩ අපනයනය කිරීම ඊට පස්සේ ඒ පිළිබඳව කටයුතු කරන්නේ රේගු දෙපාර්තමේන්තුව. හැබැයි රේගු දෙපාර්තමේන්තුවේ 2017 දී විදේශ විනිමය පනතට කරපු සංශෝධනය අනුව රේගු දෙපාර්තමේන්තුවට හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට ආනයන අපනයන පාලකවරයාට තිබිච්ච බලය නැතුව ගියා මේ පිළිබඳව කටයුතු කරන්න. විදේශ විනිමය වංචා කිරීම හා මේ විකිණීම් මත ලැබෙන්න ඕනි සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය රටට එනවද නැද්ද කියන එක බලාගන්න ඒගොල්ලන්ට තියන් කටයුතු කරන්න තිබිච්ච නීතිමය අයිතිය නැති වුණා. ඒ නිසා එවැනි වැරදකරුවෙක් අල්ලගෙන උසාවියට ගෙනියන්න ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න අද වෙනකොට බලාත්මක ආයතනයක් රටේ නැහැ. එනිසා මම පළමුවෙන්ම මේ පිළිබඳව ඔබතුමාගේ විමසන්න කැමැති. මොකද්ද ඒකට ගන්න පියවර කියන එක.
නායකතුමනි, මේ වෙනකොටම මහ බැංකුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මුදල් අමාත්‍යාංශයත් එක්ක අලුතෙන් නීති කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ එක්කම ගරු කථානායකතුමනි, මේ වෙනකොට රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ කමිටු රාශියක් ස්ථාපිත වෙලා තියෙනවා. එතකොට මේ රාජ්‍ය ගිණුම් කාරක සභාවත් ඒ වගේම මුදල් කාරක සභාවට අමතරව ආංශික කාරක සභා 4ක් මේ වෙනකොට රාජ්‍ය මූල්‍ය සමාලෝචනය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ගරු කථානායකතුමනි, මුදල් අමාත්‍යාංශයත් මහබැංකුවත් සිදු කරන ක්‍රියාවලියට අමතරව මේ කාර්ක සභාතුලිනුත් අපිට මේ වෙනුවෙන් සුදුසු තව විකල්ප යෝජනාවලින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපි ඒව සලකා බැලීමට සූදානමින් ඉන්නවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ රටේ සිදුවන වංචා හා දූෂණ වළක්වන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි අපි ඩිජිටල්කරණයකට මේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළත් කිරීම. එතනදී ආදායම උත්පාදනය කරන ආයතන පූර්ණව ඩිජිටල් කරණයකට ලක් වීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ඩිජිටල් කරණයට අවශ්‍ය සියලු වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතිනවා. මොකද මෙතන පැහැදිලි පූර්ණ ඩිජිටල් කරණයකට ලක් නොවුනොත් අපිට මේ සිදුවන වංචා දූෂණ එහෙම නැත්නම් නාස්තිය වැළක්වීමට තියෙන ඉඩ අහෝසි වෙනවා. එයින්ද මම හිතනවා එක පැත්තකින් අපි මේ රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා වගේම ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත වංචා හා දූෂණ විරෝධී පනත ඇන්ටි කරප්ෂන් ලෝ එකත් අපිට මෙවැනි තත්ත්වයන් මේ රටේ ඇති නොවෙන්න ඉතාම වැදගත් සංවිධානයක් සපයයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
කථානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් අහනවා.
ගරු කථානායකතුමනි, මේ ගරු සභාවට එවකට ගරු අග්‍රාමාත්‍යතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ඒ වගේම ජනාධිපතිවරයා හැටියටත් අවස්ථා දෙකකදී මිනි බජට් එකක් එක වෙලාවක තව වෙලාවක තව අයවැයක් ඉදිරිපත් කරපු අවස්ථාවේ මුදල් ඇමතිවරයා හැටියට ඒ හැම එකකම තිබුණා අනාගතයේ සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන අනපනත් ලයිස්තුවක්. ඒ ලයිස්තුවෙන් උඩම තිබිච්ච එකක් තමයි විදේශ විනිමය පනත. අපි දන්නවා විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාපු රටක් මුලින්ම කරන්න ඕනේ ඒකේ තියෙන හිඩස් ටික වහගන්න එක. අද ඇත්ත කතාව විදේශ විනිමය උපයන මුළු ප්‍රමාණය ලංකාවට එන්නේ නැහැ. දැන් අපිට අමුතුවෙන් යෝජනාවක් උන්නේ නැහැ ගරු ඇමතිතුමා. අසල් ලෙස ඉන්දියාවේ මාස 3ක් ඇතුළත ගේන්න ඕන, ගෙනාවේ නැතොත් අපරාධමය වරදක් හැටියට දඬු පවරනවා. ඒක තමයි අපේ කලින් තිබිච්ච නීතිය. යහපාලන ආණ්ඩුව කාලේ රවි කරුණානායක මුදල් ඇමතිතුමා තමයි ඒ නීතිය වෙනස් කළේ. ඒකෙන් තමයි හිඩස හැදුවේ. ඒක මේ 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 රට විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාන්න ප්‍රධානතම හේතුව ඒක. දැන් තමුන්වංශල මේ ආර්ථික අර්බුදයෙන් මේක ගොඩ ගන්නවා කී කී කියනවා. හැබැයි මේ ප්‍රධාන හිල වහන්නේ නැහැ. ඒකට ඕන කරන ප්‍රතික්‍රම දෙන්නේ නැහැ. මිනි බජට් එකෙත් තිබ්බා, ඊට පස්සේ ආපු බජට් එකෙත් තිබ්බා, සංශෝධනය කරන අනපනත් ලයිස්තුවේ මේ පනත තිබ්බා. මේ වෙනකන් නැහැ. මේකට ඒ උනන්දුව නැත්තම් ඒ හිල වහන්න ඒකට තියෙන උනන්දුව අසලස ඉන්දියාවේ තියෙන නීතියවත් ගේන්න පුළුවන් උනන්දුවක් නැත්තම් අපි විශ්වාස කරන්නේ කොහොමද මේ විදේශ විනිමය අර්බුදයෙන් මෙරට ගොඩ ගැනීමේ ඇත්ත උවමනාවක් ආණ්ඩුවට තියෙනවයි
කියලා. ගරු මන්ත්‍රීතුමන් ප්‍රශ්නය අහන්න.
ගරු කථානායකතුමනි, විමල් වීරවංශ මැතිතුමා යොමු කරපු ප්‍රශ්න දිහා බැලුවොත් එතුමා අපෙන් ප්‍රශ්න කරනවා මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ගන්න පියවරයන් මොනවාද කියන කාරණය. හැබැයි අපි සියලුම දෙනා ගරු කථානායකතුමනි මීට මාස 12කට කලින් මේ රටේ තිබ්බ තත්ත්වයත් ඒ වගේම එතැන් පටන් රට ඉදිරියට යෑම සම්බන්ධයෙන් තිබ්බ ඒ විශාල අර්බුදය දැක්කා. ඒක අත්විඳා මේ රටේ කේදදනකම ත්‍රස්තවාදී කණ්ඩායම් වල ගොදුරක් බවට මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් පත් වුණා. ඒ වැනි තත්ත්වයක් ඇති නොවෙන්න මේ වෙනකොට අපි ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරලා තියෙනවා. ඒ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරගෙන යද්දී ගරු කථානායකතුමනි ඊට අමතුව පොඩ ඉන්නකෝ කියන දේ අහගන්නකෝ. ඔබතුමාට උත්තරේ දෙන්න මං සූදානම් නැහැ. ඔබතුමාලා හිටපු කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව තමයි මේ රට බංකොලොත් කරේ. මේ රට බංකොලොත් වෙන්න හේතුව ඔබතුමාලා හිටපු කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව. ඔබතුමාලා මේ රටේ ලෝකයේ රටවල් කඩාවට එද්දි එවකට ජනාධිපතිවරයාට ඉඩ නොදීම තමයි මේ රට කඩාවැටීමට හේතුව වුණේ. ඒ හින්දා අද ගරු කථානායකතුමනි අපි මේ ගේන ප්‍රතිසංස්කරණ තුල මේ රටේ වංචාවක් දූෂණයක් ඇති නොවෙන්න අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ අරගෙන එනවා. එතකොට ගරු කථානායකතුමනි අනික් පැත්තෙන් මේ හැමතැනකම මේ රට සම්බන්ධයෙන් තියෙන ප්‍රතිරූපය තමයි කරප්ෂන් වල්නරබිලිටිස් වලට වැඩි අවධානමක් දෙන රටක් හැටියට. එතකොට මේවටත් අවශ්‍ය නීති රීති පද්ධතිය මේ වෙනකොට හැදෙමින් පවතිනවා. හැබැයි ක්‍රම ප්‍රශ්න තියෙන ගරු කථානායකතුමනි මේ අද විවිධ විවේචනයන් එල්ල කරන කණ්ඩායම් මේ ඇති කරන කිසිදු ප්‍රතිසංස්කරණයකට සහයෝගයක් දීලා නැහැ. අඩුම ගන්න ඊට විකල්ප යෝජනාවක්වත් බලයක්වත් දීලා නැහැ. ඉතින් එහෙම කරන්නේ නැතුව ඒ වගේම මේ රට බංකොලොත් කරන්න අවශ්‍ය කැබිනට් මණ්ඩලයේ ඉඳලා තීන්දුව తీරන අරගෙන අද රට ඉස්සරහට යද්දී
ගරු ඇමතිතුමා ප්‍රශ්න උත්තර දෙන්න නිසද්ද වෙන්න. හරි. දැන් ගන්න ඇති ඔච්චරයි ඔව් හර්ෂන් රාජගරු
ගරු කථානායකතුමනි මේ රට බංකොලොත් වීම ගැන කතා කරනකොට දැන් මේ බංකොලොත් වීම ගැන සොයා බලන්න ඔබතුමා මේ බංකොලොත් කමිටුවක්
පත්ලා අපි ඊළඟ ප්‍රශ්නේ තියන් රවුෆ් හකීම් මැතුමගේ ප්‍රශ්නය රවුෆ් හකීම් මැතුමගේ ප්‍රශ්නය අහනවද
මම අහනවා
අහනවා කථානායක මොකද්ද පොයින්ට්
ගරු කථානායකතුමනි දැන් මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා දැන් හිටපු කැබිනට් මණ්ඩලයේ ගත තීරණ තුන තමයි වෙනසි මේ වැරදුනේ කියලා. එතකොට ඒ කැබිනට් මණ්ඩලයේ දැන්ගෙන ජනාධිපතිතුමා තමයි අගමැතිවරයා. එතකොට බංකොලොත් නේ බඩේ නේ
කරුණාකරලා ඔබතුමා එන්න. සෞඛ්‍ය අමාත්‍යතුමා මේ ප්‍රශ්න උත්තර දෙන්න.
මොනවද කතා කරන්න පුළුවන්ද?
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් ඇහුවොත් දෙන්න නැති නැත්නම් ඉඳගන්න.
ගරු කථානායකතුමනි රවුෆ් හකීම් මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර හැටියට COVID-19 හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ ආදානය කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අදාළ ප්‍රවීණයන්ගේ කමිටුව සම්බන්ධව ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමා විසින් 2021 දින ප්‍රකාශය සිදු කර නොමැත. පිළිතුර දෙවැනි ප්‍රශ්න පිළිතුර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2271 ඇලේරක් අට දරන සහ 2024/11 දිනිත අති විශේෂ ගැසට් පත්‍රය මගින් 222 වන අධිකාරිය වූ නිරෝධානය සහ රෝග වැළැක්වීමේ ආඥාතන සිදු කරන ලද සංශෝධන අනුව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් COVID-19 ආසාදිත ශරීර ආදාහනය කළමනාකරණය පිළිබඳ තාක්ෂණික ටෙක්නිකල් කමිටි ඔන් මැනේජ්මන්ට් ඔෆ් ඩෙත් බොඩීස් in context of COVID-19 නමින් කමිටුවක් සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල්ලා සියලු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව පත් කරන ලදී. ප්‍රශ්න අංක 2-3 ඉහත කමිටු රජය මගින් පත් කරන ලද ඒකට තියෙන්නේ පිළිතුර පත් කිරීමේ බලධාරියා පිළිතුර සෞඛ්‍ය ලේකම්. පිළිතුර තුන්වැනි ප්‍රශ්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2178 සහ දරණ 20/24/11 දින අති විශේෂ ගැටපත්‍රය මගින් 222 වන අධිකාරිය වූ නිරෝධානය සහ රෝග රැක්වීමේ ආඥාපන්ත සිදු කරන ලද සංශෝධන අනුව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් කරන ලදී. ඊගාවට ප්‍රශ්න අංක 5 පිළිතුර COVID-19 ආසාදිත මුත්‍ර ශරීර ආදාන කළමනාකරණය පිළිබඳ තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් තනතුරු මාරුවීම් මත කිහිප අවස්ථාවකදී සංශෝධනයන් සිදු වී ඇත. අතර සමාජගතත්වය දරූ නිලධාරුවන්ගේ නම් හා තොරතුරු ඇමනුම් එක මගින් දන්වා ඇත. පස්වැනි ප්‍රශ්නය පිළිතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අය එය අඛණ්ඩව රැස්වෙන්නේද කියන එකයි. පිළිතුර හැටියට එවකට පැවති කාලීන අවශ්‍යතාවය හා අදිශතාවය අනුව වරින් වර රැස්විය. පිළිතුර 20/21 පෙබරවාරි 2 පිළිතුර ආසන්න වශයෙන් රැස්වීම් වාර 10කට වැඩි සංඛ්‍යාවක් පවත්වා ඇත. පිළිතුර සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂය පිළිතුර සෞඛ්‍ය ලේකම් සහභාගී වන අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම් විසින්ද අනිකුත් අවස්ථාවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින්ද රැස්වීමේ මූලාශ්‍රය හොබවන ලදී. ගා ප්‍රශ්නය පිළිතුර පැනනොනකි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කථානායකතුමනි මම මුලින්ම මේ අපේ අමාත්‍යතුමා දැන් දරුණු ලෙස විවේචනයට ලක් වෙලා තියෙන අවස්ථාවක මේ කාරණාව පිළිබඳවත් සත්‍ය නොකීම පිළිබඳව මම කනගාටු වෙනවා. මොකද පළවෙනි ආයන්න එක වෙනුවෙන් ඔබතුමා පිළිතුරු දෙද්දී කිව්වේ මේ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් එහෙම ප්‍රකාශ සිදු නොකර තිබෙනවයි කියලා ඔබතුමා කිව්වා. නමුත් මට සනාථ කරන්න පුළුවන් එතුමා මේ සභාවේදී හැන්සාඩ් ගත වෙලා තිබෙනවා. ඉතාම පැහැදිලිව කියා සිටියා මෙම කමිටුව වැරදි තීරණය මත රජය ඒ පොළඹවීම උඩ තමයි ඒ තීරණයට එළඹුණේ කියලා එතුමා සභාවේදී පිළිගත්තා. ඉතින් ඔබතුමා පිළිතුරු දෙද්දී කිව්වා එහෙම ප්‍රකාශයක් එතුමා කරලේ නැහැ කියලා. එතුමා සභාවේ හිටියනම් අපිට අහන්න පුළුවන්. මට ඒක හැන්සාඩ් වාතාවරණයනුත් සනාථ කරන්න පුළුවන්.
කරු රෆිකාගෙන්තුනි මේ මොහොතකට පෙර මෙතුමා හිටියා. එතුමා මට පෞද්ගලිකව කිව්වා
මේ සම්බන්ධයෙන් මං සිදු කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ කමුටුවක් පිළිබඳව නෙමෙයි. මෘතදේහය වැල්වීම සම්බන්ධයෙන් ගත්ත තීන්දුවේ එවැනි ප්‍රකාශ සිදු කරපු අය පසුගිය කාලයේ අරගලයේ ප්‍රමුඛතම අය බවට පත් වුණා. ඔවුන් තමයි අරගලයේ මෙහෙව්වේ එම අවස්ථාවේ එම තීන්දුව ගන්න උපදෙස් දුන්න ජනමාධ්‍ය වලින් අදහස් ප්‍රකාශ කරපු අය. ඉතින් ජනමාධ්‍ය වලින් අදහස් ප්‍රකාශ කරපු අය මිසක්ක කමුටු පිළිබඳ සාකච්ඡාවක් මේ ගරු මැත්තමුනි අපි සිද්ධ කළේ. එම අවස්ථාවේ අරගලයේ වෙලාවේ නායකත්වයේ ගත්ත එක කාන්තාවක් තමයි මිනි වලලන්න ඕනි කියලා මැරෙන්න හැදුවේ. ඉතින් ඒ තමයි ප්‍රශ්නේ. ඉතින් ඒ පිළිබඳ කාරණේ තමයි අපි කියා සිටියේ. ඒ අර කමුටු ගැනවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යක සභා සම්බන්ධව තෙවැනි අදහසක් පළ කරේ නැහැ.
දැන් ඔබතුමා මේ අඩුම වශයෙන් ඒකවත් පිළිගත්තනේ මීට කලින් වතාවේ මෙතුමත් ඒක පිළිගත්තා. ඒක නෙවෙයි මං අහන ප්‍රශ්නේ. දැන් ඔබතුමන්ලා මේ පත් කරපු මේ කමිටුවේ අර මහාචාර්යතුමිය විතරක් නෙවෙයි අර රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති කියන තව වෛද්‍යවරයෙකුත් හිටියා. එතුමත් ගිහිල්ලා මේ අරගලයේ ගිහිල්ලා හිටගත්තා. එතුමත් මේකට වග කියන්න ඕනේ කියන එක ඔබතුමා පිළිගන්නවද?
එහෙමයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අවස්ථාවේදී ඇතිවෙච්ච සත්‍යයන් සම්බන්ධව විවිධ මත තියෙනවා, විවිධ මතවාදයක් තියෙනවා ඒ සම්බන්ධව. හැබැයි ඒ අය එදා ඒ අරකේ කටයුතු කරපු අය ඊට පසුව හැසිරුණ ආකාරය සම්බන්ධව තමයි මම හිතන්නේ මෙතුමා ප්‍රකාශ කරේ. ඒක ඔබතුමත් ගියසරේ පිළිගත්තා.
දෙවැනි ප්‍රශ්නේ දැන් මෙම නිලධාරීන් තමන් ගත්ත මේ තීරණය උඩ වෛරී අපරාධයක් මේ රටේ මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන් පාගා දමමින් ගත්ත පියවරක් හැටියට මේක වෛරී අපරාධයක් හැටියට හැඳින්විය හැකි වරදක් මේක. ඒ උඩ මේ අය ඒකයි මම නම් වශයෙන් ඉල්ලුවේ මෙයාට විරුද්ධව ඒ ඥාතීන් ඒ මලසිරුළු අයත් ඒ ඥාතීන් මේ අයට විරුද්ධව අධිකරණ කටයුතු වලටත් යොමු වෙන්න දැන් සූදානම් වෙමින් සිටිනවා. එබැවින් ඔබතුමාගෙන් අහනවා දැන් මේ නිලධාරීන් පිළිබඳව අඩුම වශයෙන් මේ තීරණය ගැනීම උඩ අමාත්‍යාංශ මට්ටමින් විමර්ශනයක් පැවැත්වීමට ඔබතුමා ඉදිරිපත් වෙනවද කියලා.
මොකක් සම්බන්ධ විමර්ශනයක්?
තීරණ, වැරදි තීරණ. සම්පූර්ණ මේ ලෝකවාසී හැම රටකම මෙවැනි තීරණයක් නොගත් අවස්ථාවක වැරදි විද්‍යාත්මක පදනමකින් තොර වූ තීරණයක් අරගෙන මුස්ලිම් ජනතාවට මෙවැනි පීඩාවක් එල්ල කර මේ නිලධාරීන්ට විරුද්ධව අඩුම වශයෙන් විමර්ශනයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වනවා.
ඔබතුමා ඉල්ලීමක් කරොත් නෑ පොඩ්ඩක් ඉන්න, කලබල වෙන්න එපා. දැන් ඔබතුමා ඉල්ලීමක් කරොත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න හැකියාවක්
තියෙනවා. රෝහණ බණ්ඩාර මැතිතුමා අධ්‍යාපන මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි,
මං අමාත්‍යතුමාගෙන් පැහැදිලි කිරීමක්. ඔබතුමා මගෙන් එවැනි ඉල්ලීමක් කාවනම් සලකා බලනවා කියලා කිව්වනේ. මං මේ විවෘතව ඉල්ලන්නේ ඒ ඉල්ලීම තමයි. ඔබතුමා සභාවේක පිළිගන්න එම පත් කරන්න.
හරි,
කරනව නේද? බොහොම සුදුසු.
ස්තුති රෝහණ අධ්‍යාපන ඇමතුමා පිළිතුර දෙන්න රෝහණ බණ්ඩාර මැතිතුමාට.
ගරු කථානායකතුමනි, ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නට පිළිතුරු අයන් එක වූ අයන්න දෙක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 638ක්, සේවය කරනු ලබන ගුරුන් සංඛ්‍යාව 52ක්, ආයන්න ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම සඳහා මෙම පාසල තෝරාගෙන ඇත. ආයන්න දෙක පිළිතුර එම පාසල් 1000 අතරින් පාසල් 23ක් ජාතික පාසල් බවට පරිවර්තනය කළා. මේ වර්ෂයේ මතුවී තිබෙන ප්‍රතිපාදන වෙන් කිරීම සහ සංවර්ධනය කිරීම අපි ප්‍රතිපත්තිමේ තීන්දුව මත කල්තබා තිබෙනවා. ඒ අනුව EDPLNN 239 235 31 දරන අමාත්‍ය මණ්ඩල සටහනක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ තිනෝ දැනුවත් කිරීම සඳහා. තුන පිළිතුර රජය විසින් ගන්න ලබන ප්‍රතිපත්තිමේ තීරණය මත ඉහත පාසල ජාතික පාසල දිරු කිරීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරනු ඇත. ආයන්න පැන නොනගී.
බොහොම ස්තුතියි ගරු අමතුමනි, ඔය ප්‍රශ්නේ ඇහුවේ ඔය පාසලට ගැටලුවක් වෙලා තිබුණා. ඔය පාසලට තිබෙන යෝජනා වෙලා තිබිච්ච ජාතික පාසල වෙනත් පාසලකට ගෙනියන්න සූදානම් කරන වෙලාවේ, නමුත් දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ විශාල කැපවීමක් උත ලබා ගන්න පුළුවන් වුණා. නමුත් ජාතික පාසලක් විදියට බෝඩ් දැල්ල විතරයි ලැබිලා තියෙන්නේ. එතනින් එහාට ඒ පිළිබඳ කිසිම දෙයක් අඩුම තරම මේ දීමු ලක්ෂ 20න් වැසිකිලියක් අදලා තිබ්බා නම් ළමයින්ට වැසිකිලියක් පාවිච්චි කරන්න තිබුණා. නමුත් බෝඩ් දැල්ල විතර සීමා වෙලා තියෙනවා.
ඒ පාසල් එවැනි පාසල් පළාත් සභා යටතේම තවදුරටත් සංවර්ධනය කෙරෙනවා. උදල් කොන්සුවෙන් ලැබෙන ප්‍රතිපාදනත් එක්ක ඉදිරියේදී අපි ප්‍රමුඛ පාසල් සහ පාසල් පරිෂද ක්‍රමයල ආවහම අපි මේ පාසල් ඒ පරිෂදය තුල ප්‍රමුඛ පාසල් ලෙස සංවර්ධනය කරනවා.
මේ ස්තුති කරු අමතුමනේ, පාසල් සංවර්ධනය කිරීම පිළිබඳ සහ අනිකුත් පාසල් වලටත් ඒ විදිහම දෙන්න. ඒ වගේම අද වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් වලට දෙන විශාල ගැටලුවක් තමයි ගරු අමතුමනේ, පාසල් වල ඩෙස්ක් බංකු පුටු ගුරුවරුන්ගේ පුටු ඇතුළු සියලු දේවල් දැන් රජයේ පැත්තෙන් ලබා දෙන්නේ නැහැ. ඒවටත් දෙමව්පියන්ගෙන් තමයි සල්ලි එකතු කරන්නේ. අද තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක දෙමව්පියන්ට ඒව පියව ගන්න බැහැ. වගේම දැන් මේ දවස්වල ක්‍රීඩා උත්සව පවත්වනවා. ක්‍රීඩා උපකරණ ඒ දරුවන්ට ලැබෙන්නේ නැහැ. ලැබෙන දේවල් ඔක්කොම මොකක් හරි පොඩ්ඩ කොහෙන් හරි දෙමව්පියන් හරි එකතු කරලා දවස් දෙකක් තුනක් කරලා බෝල පැල්ල යනවා. ඒ වගේ විශාල ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. ඒ නිසා රජයෙන් පහුගිය කාලේ දුන්නා වගේ මේ ඩෙස්ක් එක ලබා දෙන්න, ඒ ක්‍රීඩා උපකරණ ලබා දෙන්න සහ ක්‍රීඩා උත්සව වලට යනකොට ඒ දරුවන්ට ඒවට අවශ්‍ය කරන වීදන් ටික ලබා දීමේ ක්‍රමවේදයක් රජයේ පැත්තෙන් සකස් කරන්න හැකියාවක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, පළාත් සභා නමේ සඳහා මුදල් වෙන් කරන්නේ මුදල් කොමිසම මගින්. ඒ මුදල් කොමිසම මගින් යම් මුදල් ප්‍රමාණයක් දීලා තිනවා. ඒවා පළාත් සභා තුල කළමනාකරණය කරගත යුතුයි. ජාතික පාසල් සඳහා ජාතික අමාත්‍යංශයට වෙන් කළ තියෙන මුදල් වලින් අපි ලබා දෙනවා. ඊට අමතරව ලෝක බැංකු ආධාර සහ ආසියානු සංවර්ධන බැංකු ආධාර ව්‍යාපෘතින් යටතේ ප්‍රතිපාදන යම් යම් ප්‍රමාණයකින් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. කෙසේ වුණත් ලබන අවුරුදු සඳහා දැන් අපි ඇස්මෙන් සකස් කරන් යනවා. නියමිත ආකාරයෙන් ප්‍රතිපාදන වෙන් කරා.
කිංග්ස් ලෙසන් මැතිතුමා, ප්‍රවාහන මැතිතුමාගේ ප්‍රශ්න දෙකම ඇහුවනේ.
නෑ නෑ, අර මේ ප්‍රශ්නේ වෙච්ච එකේ පැහැදිලි කිරීමක් කරේ පළවෙනි ප්‍රශ්නේ.
ගරු අමතුමනි, දැන් අද වෙනකොට අපි දකින්න කාරණයක් තමයි අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පිරීලා ගිහලා ඉවරයි. එතකොට සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධව දැන් කුඩා දරුවෝ පවා වැක්සින් අරගෙන මියදීලා තියෙනවා. ඒ වගේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනකොට අපේ පහුගිය යහපාලන රජ වේලාවේ අපි සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්ලා දීලා තිබුණා ශිෂ්‍යයන් වෙනුවේ. ඒක දැන් මේ පහුගිය ගෝඨාභය රජාවට පස්සේ ඒක අත්හිටවලා තියෙනවා. එතකොට මෙවැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙන වෙලාවේ ජනතාවගේ ජීවිත කුණකොල්ලට වැටිලා මනුෂ්‍ය ඝාතන මේවා මිනිමැරුම් බවට පත් කරලා තියෙන මොහොතක බැරිද නැවතත් අර වගේ සෞඛ්‍ය රක්ෂණයක් හරි දබා දීලා මේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සෞඛ්‍ය වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න ක්‍රමවේදයක් සකස් කරන්න?
ගරු කථානායකතුමනි, පාසල් දරුවන් සම්බන්ධයෙන් තමයි ඒ රක්ෂණය ක්‍රියාත්මක වුණේ. ඒ නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය යෝජනා අපි සකස් කරනවා ලබන අවුරුද්දට.
ගරු කථානායකතුමනි, මම අහනවා.
ගරු කථානායකතුමනි, සිසු සැරිය වැඩසටහන යටතේ පොරොන්දරුව දිස්ත්‍රික්කයේ මේ වන විට ධාවනය වන බස් රථ සංඛ්‍යාව 37යි. ඒ එක් බස් රථයේ ධාවනය වෙන්නේ නුවරගල පොළොන්නරුව, බකමූණ පොළොන්නරුව, සූර්යවැව වැලිකන්ද, කළුවන්විල වැලිකන්ද, වැලිකන්ද පොළොන්නරුව, ගල්ලේ දඬුගොඩ වැලිකන්ද, කුරුළුබැද්ද වැලිකන්ද, අරුණපුල පොළොන්නරුව, කදුරුවෙල අරගෙන ගන්විල, සුංගාවිල පොළොන්නරුව, ගල්ලෑල්ල පොළොන්නරුව, ලේක් ෆාම් හිඟුරක්ගොඩ, බුදයාය හිඟුරක්ගොඩ, හතරස් කොටුව හිඟුරක්ගොඩ හිඟුරක්ගොඩව හතමූණ හදුරුවෙල ගිරිතලේ හදුරුවෙල හිඟුරක්ගොඩ දෙබරැල්ල පොළොන්නරුව සිංහරාජපුර පොළොන්නරුව සිසුසරිය වැඩසටහන තවදුරටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය 2023 වර්ෂය සඳහා නව සිසුසරිය සේවා 250ක් ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙනවා. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා සිසුසරිය සේවා 10ක් ලබා දීමට පියවර ගන්නවා.
පළවෙනි ප්‍රශ්නය අහන්න.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා, දැන් මේ පාසල් දරුවන් සඳහා වාර්ෂික දෙන සීසන් පත්‍රයට 109ක් තමයි දෙමාපියන්ගෙන් අය කරගත්තේ. දැන් ඒකේ 130 දක්වා වැඩි කරන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක සත්‍ය තොරතුරක්ද? ඒ වගේම මේ සිසු සැරිය වැඩසටහනේදී ඒ ප්‍රමාණවත් මුදල් වෙන් කරලා නැති ප්‍රශ්න නිසා දැන් මේ සිසු සැරිය දුවන බස් රථ ඒකට යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධව ඔබතුමාගේ ආයතනයේ මොන හරි මේකට සම්බන්ධ වැඩ කටයුත්තක් තියෙනවද?
ඔව්, සිසු සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කරන්නේ රජයෙන් ලැබෙන ඉතා විශාල සහනාධාරයක් මත. වර්ෂයකට බිලියන 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සහනාධාර වශයෙන් ලැබෙනවා. නමුත් මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ ඒ මුදල් දෙන්න මුදල් ප්‍රවාහය තුළ භාණ්ඩාගාරයට මුදලක් නැහැ. එතකොට සිසු සැරිය පවත්වාගෙන යන්න පිළිබඳ ගමනාගමන මණ්ඩලයටත් පුද්ගලික බස් රථ හිමියන්ටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගෙවීම් නිසියාකාරය කරගන්න බැරිකම තුළ ඒ තුළ තවදුරටත් ඉතා විශාල සහනාධාරයක් සීසන් ටිකට් පස් සඳහා දෙන විට ක්‍රමක්‍රමයෙන් යෙදවෙන බස් රථ සංඛ්‍යාව අඩු වෙනවා. ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් කමිටුවක් දාලා තියෙනවා මේ පිළිබඳ සලකා බලලා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යටතේ ඇත්ත වශයෙන්ම දිළිඳු දරුවන්ට කිසිදු ගාස්තුවක් අය නොකර සීසන් ටිකට් එක නොමිලේ ලබා දෙන. ගෙවීම් හැකියාවක් තියෙන අයට 3/1 ඒ අය ගෙවන්නත් 3/2 සහනාධාරයක් දෙන්නත් අලුත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ කමිටුවක් විසින් විමර්ශනයක් කරගෙන යනවා. එහිදී වඩා දුප්පත් දරුවන්ට 9%වත් නැ නොමිලේ ලබා දෙන අතර අනිත් අයට ඒ වැඩි ප්‍රමාණයක දරුවන්ට සාන මේ සිසු සැරිය ලබා දෙන්න නම් අවම ඩීසල් වියදමවත් හොයාගන්න පුළුවන් වෙන ආකාරයේ ගැලපුමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි
මොහමඩ් මුසමිල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, අපේ ආචාර්ය බන්දුල ගුණාදන ශූරින්ගෙන් මේක අහන්නේ. මේක ඇන පිළිබඳ කතාවස්සු, ඇන පිළිබඳ කතාවස්සු, කුඩ්ඩන් විසින් ඇන ගැලවීම සම්බන්ධ කතාවස්සු පිළිබඳ අහන්නේ. දැන් මේ කැලණි පාලම විවෘත කරේ ඔබතුමා දන්නවා 2021 නොවැම්බර් 24, අදට දින 599. එතකොට 2023 ජූලි 14 තමයි මේ පිළිබඳව වාර්තා වෙන්නේ. කෝටි 28කට අදාළ වන ඇන සංඛ්‍යාවක් ගලවලා තියෙනවා කියලා කාරණේ තමයි මේක කියන්නේ. එදා ඩොලර් එකත් එක ගත්තම ඇත කතාව ගොඩ ඩොලර් 8,75,866ක මුදලක් ගිහිල්ලා තියෙනවා මේ කෝටි 28 කියන්නේ එදා දවසේ ඩොලර් එකේ අගය. ඒ කියන්නේ කෝටි 28 කියන්නේ බෙදලා බලපුවාම යකඩ කිලෝ 77,92,402ක්. ඇනේක බර කිලෝ 5ක් කියලා ගත්තොත් ඇන 15,58,480ක් ගලවලා තියෙනවා දින 599ට. එතකොට ඒක අපි හිතමුකෝ තියෙන 60%ක් අඩු කරපුවාම භාගයක් කියලා හිතමුකෝ ඇන. එතකොට ඇන තියෙනවා 779,240ක්. එතකොට දිනකට ඇන 100ක් ගලවුවොත් දින අවුරුදු 21ක් යනවා ගරු ඇමතුමා මේ ඇන ටික ගලවන්න. එතකොට දින 599ට කුඩ්ඩෝ ඇන ගලවුවා නම් දරු මන්ත්‍රී ඇමතුමා දිනකට ඇන 1,300ක් ගලවන්න ඕන. එතකොට උදේ 6 ඉඳන් හවස 6ට ඇන ගලවුවත් කුඩ්ඩෝ ටික එකතු වෙලා ඇන 10යි ගලවන්න පුළුවන්. ඉතින් මම අහන්න කැමතියි මේ වගේ ඇනක් පිළිබඳ කතාවස්සුවක් මං හිතන්නේ ඔබතුමාට ආචාර්ය උපාධියවත් මං හිතන්නේ හම්බෙන්නේ නැතු වෙයිද කියලා මං හිතනවා. ඉතින් මං අහන්නේ ඔබතුමා මොකද්ද මේ සම්බන්ධව කියන්නේ? ඇත්තටම මෙහෙම ඇන ගලවලාද නැත්නම් ඇන හයිකරේ නැද්ද නැත්නම් ඇන තිබුණ නැද්ද? සා ඒකත් එක්කම අර පණුකරඳ ගහට මොකද්ද වුනේ? කවුද මේක පණුකරඳ ගහ ගැලෙව්වේ? ඇන 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 ගැලෙව්වා වගේම පණුකරඳ ගහත් ගලවලා.
ගරු කතානායකතුමනි, මෙතුමාගේ මේ සංඛ්‍යා දත්ත ගණනය කිරීම පිළිබඳ උගත් නීතිඥයෙක් ලෙස මට පිළිගන්න අමාරුයි මේ ඉලක්කම් කොහෙන් හොයාගත්තද කියලා. නෑ නෑ, කවුද කිව්වේ කියන එක අපේ අමාත්‍යංශය කියපු ප්‍රකාශයක් නෙමෙයි. ඔබතුමා පුවත්පත් වාර්තාව පදනම් කරගෙන තමයි මේ කියන්නේ. මම මේ ගරු සභාවට දැනුම් දෙන්න ඕනේ, අපේ දෙමටකොඩ තියෙන දුම්රිය අංගනේ, රත්මලානේ, පාලං වලත්, අනිත් තැන් වලත් අපිට නවතාගත නොහැකි ඉතා විශාල ලෙස හොරකම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේ සඳහා දුම්රිය ආරක්ෂක අංශවලට පමණක් බැරි නිසා, අපි පොලිසියත් යොදවලා කරන්න බැරි නිසා STF එකවත් දාලා තමයි මේ ටික බේරගන්න වෙන්නේ. ඉතා විශාල ලෙස සංවිධානාත්මකව හැම කාලෙම සිද්ධ වෙලා තියෙනවා බරපතල ලෙස. දැන් ඒ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. මේ රේල් පාරේ තියෙන පොඩි යකඩ ගෑලි පවා ගලවන්න කටයුතු කරනවා. මොකද මේක මහජන දේපළ. දැන් රේල් පිල්ලක තියෙන අර සවිකල්ලා තියෙන යකඩ කෑලි ගලවගෙන ගිහිල්ලා අලෙවි කළා දුම්රියක් වුණත් පෙරලෙන්න පුළුවන්කම තියෙනවා. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් අනාගතයේදී යොදන්න බලාපොරොත්තු වෙනවා. පණුකරඳ ගස පිළිබඳ කියන්න තියෙන්නේ, අපිට කැබිනට් බණ්ඩේට දැනුම් දුන්න ඒ පාර හදන සමාගම පාර නතර කිරීම නිසා බිලියන 5ක අලාභයක් ඒ පමා ගාස්තු වශයෙන් ඉල්ලා සිටියා. බිලියන 5ක් කියන්නේ කෝටි 50ක්. මේක නතර වෙලා තිබෙන නිසා ඒ නැතුව වෙනත් ක්‍රමයකට මේ පාර සකස් කරන්න නම් කෝටි 150ක් අවශ්‍යයි. ඒ කෝටි 150ක් අවශ්‍යයි බිලියන 15ක් වෙනස් විදියට කරන්න. එතකොට මම මේ පිළිබඳ වාර්තාවක් ලබා ගත්තා. උද්භිත විද්‍යාඥයන් ඇතුළු තාක්ෂණික කණ්ඩායම් වල ඔවුන් පැහැදිලිව ප්‍රකාශයට පත් කළා. මේ අඩි අවුරුදු 40ට වඩා වැඩි පණුකරඳ ගස් 15ක් තිබෙන බවත්, අඩි 12ට වඩා වැඩුණ පණුකරඳ ගස් 40ක් තිබෙන බවත්, ඔවුන් 200ක් වනර සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අය දැනට පැළ සිටුවල සකස් කරලා තිබෙන බවත්. මම මේ තොරතුරු සියල්ල කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ විශාල ජාතික අපරාධයක් මෙවැනි රතු දත්ත පොතෙත් අයින් කරලා තියෙන, ඕනේ තරම් වගා කරන්න ඉඩකඩ තියෙන, ඒ වගා කිරීම සඳහා තෙක් කලාපයේ සුදුසු ස්ථානවල වවන්න වැඩපිළිවළක් සකස් කරලා තියෙන නිසා මේ ගස කපලා ඉවත් කරන්න අවසර ඉල්ලා සිටියා. කැබිනට් මණ්ඩලයේ අවසර දුන්නා. ජාතියේ ජාතික ආර්ථිකයේ යහපත පිණිස ඒ කළා. ඊට වඩා වැඩි කරඳ ගස් ප්‍රමාණයක් අපි එකට 200ක් ගස් රෝපණය කරලා ඒ පණු කරඳ ගස සුරක්ෂිත කොට පෝෂණය කොට ව්‍යාප්ත කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ඓතිහාසික රුහුණු මහා කතරගමින් ආරම්භ කළා තියෙනවා.
හරි, බොහොම ස්තුතියි. ඔය ඇති නේද මේ ප්‍රශ්නේ? පණු කරඳ ගස්. හරි. ඔය පැහැදිලි කරන්න ගියොත් අද දවසම යනවා මේ වැඩේ. හරි. ඔව් කියන්න මන්ත්‍රීතුමා.
අතනායකතුමනි, මට දැනගන්න ඕනේ ගරු ඇමතුමා, ඔබතුමා කොහොමද අච්චර ඉතා සීමිත කාල වේලාවක් තුල ඒ තරම් ඉක්මනින් ඒ ගහ ගලවලා අතුරුදහන් කළේ කොහොමද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගරු අතනායකතුමනි, රජයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය කැබිනට් තීරණයක් ගත්ත වහම ඒ ක්‍රියාත්මක කිරීම.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔය දයසිරිදී අධිකරණපත් වුණා මොකද කියන්නේ?
ගරු අතනායකතුමා, මම මට දැන් ඇත්තටම ගරු කතානායකතුමා මේවා දාගෙන ඉන්නත් බෑ. මේවායි කුඩුවක් කරන ඔක්කොම ඇඟේ කළුම කළු පාටයි.
හරි,
මේකට හදලා දෙන්න. මම දැන් අපි අහපු ප්‍රශ්නෙට නෙමෙයි ඔබතුමා පටන් ගත්තේ ගෙලින්ම මගේ ප්‍රශ්නේ තිබුණේ කැලණි පාලමේ. ඔබතුමා අවසන් කරේ කැලණි පාලම වෙනුවට රේල් පිල්ලේ. මට ඒක නෙමෙයි ඕන උනේ. මම ඉල්ලන්නේ මේ කැලණි පාලමේ තිබුණ කෝටි 28ක් වන ඇන ගැලවීම සම්බන්ධව පරීක්ෂණයක් කළා ඔබතුමා ඒක ඉදිරිපත් කරනවද නැත්නම් ඇත්ත වශයෙන්ම එහෙම ඇන හයි කරලා තිබුණ නැද්ද?
හරි හරි
මෙන්න මේකයි අපි බලන්න මේ ප්‍රශ්නේ මම ඇහුවේ
නේ මේ පිළිබඳ පරීක්ෂණයක් කරලා තියෙනවා පරීක්ෂණයෙන් වෙලා තියෙන අලාභ පිළිබඳ පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා විශේෂ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙලක් තියෙනවා ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් මේ මම ඔබතුමාට පාර්ලිමේන්තුවට ලැබෙන්න සලස්වනවා
හරි මොහොමඩ් මුසාවිල් මන්තුමා
ආරෝහ කතා නැගිටුමනි
අනේ ගරු මන්ත්‍රීතුමා ඔය පැහැදිලි කරගෙන ඉන්නේ දවසම ඔය වැඩේට යනවා
පොඩි පැහැදිලි කර එමෙතුමනි ඔබතුමා කිව්වා පඩු ගන්න කලින් පත්තරවලත් අපි දැක්ක බිලියන 15ක් කියලා බිලියන 15ක් කියන්නේ කෝටි 1500ක්. ඔබතුමා දැන් කිව්වා කෝටි 150යි යන්නේ කියලා. ඒක නිවැරදි ඒක මොකක්ද ඇත්ත? මොකක්ද ඇත්ත?
බිලියන 15යි. බිලියන 15 ගණන් හදාගන්න.
බිලියන 15ක් කියන්නේ කෝටි 1500යි.